ගරු ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය ඔබතුමීට විනාඩි 15ක් තියෙනවා.
ගරු කතානායකතුමනි, ගරු නජිත් ඉන්දික මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ස්ථිර කරමින් මම මගේ කතාව ආරම්භ කරන්නම්. මම හිතන්නේ මුදල් හා මුදල් ක්‍රම සම්පාදන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් මේ ඉදිරිපත් කරලා තියෙන වසර මැද මූල තත්ත්වය පිළිබඳ වාර්තාව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ ඉදිරිපත් කරන වාර්තාවක්. ඉතින් මේ නීතිමය අවශ්‍යතාවයක් මත තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. මේ වාර්තාව බැලුවම පේනවා ගරු රජිතින්දික මන්ත්‍රීතුමා ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළා වගේ කොහොමද ලංකාවේ ආර්ථික තත්ත්වය මේ වෙනකොට, ඒ කියන්නේ මේ අපි මේ ඉන්න 2025 අවුරුද්දේ මුලක් නෙමෙයි 2024 මැද වෙනකොට මොන තත්ත්වයේද ලංකාවේ ආර්ථිකය පවතින්නේ කියන එක ගැන. එතකොට මේ දත්ත බැලුවම අපිට පේන දෙයක් තමයි අපි හැමෝම ලංකාව ආර්ථික අර්බුදය තුලින්, එහෙම නැත්නම් ආර්ථික අර්බුදයට ඇතුළු වෙන අවස්ථාවේදී අපි හැමෝම අපි හොඳට මතකයි මොකද සිද්ධ වුණේ කියන එක. අර පැහැදිලිවම කිව්වා වගේ අපේ රටේ සමස්ත ආර්ථිකයේ කඩාවැටීමක් සිද්ධ වුණා. එතකොට ඒ කඩාවැටීමේ තත්ත්වයේ සිට යම්කිසි ස්ථාවර වීමක් වර්ධනයක් මේ වෙනකොට ආර්ථිකයේ සිද්ධ වෙලා තියෙනවා කියන එක මේ දත්ත බැලුවම පැහැදිලි වෙනවා. සා ඒ සම්බන්ධයෙන් ලංකාවේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ අනෙකුත් රාජ්‍යාංශ නිලධාරීන් මැදිහත් වෙලා කටයුතු කරලා තියෙන බවත් මේක පැහැදිලි වෙනවා. නමුත් ගරු කතානායකතුමනි,
ඕඩර් ප්ලීස්. නියෝජ්‍ය කතානායකතුමා මූල අසරණුට
You may continue, please.
ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම සභාවට ප්‍රකාශ කරමින් සිටියේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වාර්තාව බැලුවම අපිට පැහැදිලි වෙනවා මේ දත්ත දිහා බැලුවම ලංකාවේ ආර්ථිකයේ යම් ස්ථායීකරණයක් යම් ස්ථාවරභාවයක් ඇති වෙලා තියෙනවා කියන එක 2024 වසර මැද වෙනකොට එවැනි ස්ථාවරභාවයක් අපි අත්පත් කරගෙන තිබෙනවා කියන එක. එතකොට අපි ආණ්ඩුව ගත්ත කාලයෙන් පස්සේ බැලුවතින්, ඒ කියන්නේ මේ වෙන විට රජයේ සිටින ආණ්ඩුව බලයට ආපු කාලයෙන් පස්සේ බැලුවත් අපිට පේනවා ඒ ස්ථායීකරණ ක්‍රියාවලිය ඉතාමත් ශීඝ්‍රයෙන් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. රජය පිළිබඳව ආයෝජකයින්ගේ විශ්වාසය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් වුණා ඉතාමත් ඉක්මනින් මේ රටේ දීර්ඝ කාලයක් 2022 සිටම බංකොලොත්භාවය ප්‍රකාශ කරපු කාලයේ සිටම ඉදිරියට පැමිණි ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය අවසන් කරගන්න. ඒක මේ 2024 වර්ෂය තුළ, පසුගිය 2024 වර්ෂය තුළම අවසන් කර ගැනීම නිසාවෙන් අපිට 2025 ණය සීමාව පහළ මට්ටමක තබා ගැනීමේ අවස්ථාවකුත් ඇති වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක අපේ රජයේ ජයග්‍රහණයක්, ඒක අපේ රජයේ achievement එකක් හැටියට මම හිතන්නේ අපි දැකිය යුතුයි. නමුත් ගරු කතානායකතුමනි, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දැන් මේ කන කතා කරද්දී පහුගිය කාලයේම අපි නිතරම දැක්කා මේ ආර්ථික අර්බුදය පියමැනීමේ, ආර්ථික අර්බුදයෙන් එළියට ආපු එකේ, එහෙම නැත්නම් ආර්ථික අර්බුදයෙන් අපි බැංක්‍රප්සි එක ඉවරයි කියලා කියනවා. අපිව රේටින් ඒජන්සිස් වලින් අපිව මේ ඩිෆෝල්ට් තත්ත්වයේ සිට දැන් නැවතත් ඊට වඩා ඉහළ තත්ත්වයකට CCC+ තත්ත්වයකට නැවත රේට් කරලා තියෙනවා. එතකොට මේ තත්ත්වය සම්බන්ධයෙන් බොහෝ පිරිසක් කතා කරනවා මේකේ ක්‍රෙඩිට් එක, එහෙම නැත්නම් මේ සිද්ධ වෙච්ච දේ සම්බන්ධයෙන් කාටද ක්‍රෙඩිට් එක යන්න ඕන, පවතින රජයටද ක්‍රෙඩිට් එක යන්න ඕන, හිටපු රජයටද ක්‍රෙඩිට් එක යන්න ඕන වගේ සාකච්ඡා වෙලා තියෙනවා. ඒ වගේම යම් යම් නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ ස්තුතිපූර්වක වීමේ සාකච්ඡා වෙලා තියෙනවා. මම හිතන්නේ මේ සාකච්ඡා බොහොම හොඳයි. ඒ වගේ සාකච්ඡා තියෙන එකේ ගැටලුවක් නැහැ. නමුත් අපි ඇත්තටම මේ අර්බුදය පියමන් කිරීමේදී මං හිතන්නේ මේ නජිත් ඉන්දික මන්ත්‍රීතුමාත් බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා ලංකාවේ ජනතාවට ගෙවන්න වෙච්ච වන්දිය මොකද්ද කියන එක. ඒක නිසා මම හිතන්නේ අපි මේ දත්ත මේ දත්ත 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 හැටියට නෙවෙයි මේ දත්ත පිටිපස තියෙන කතන්දරය අපි කියව ගන්නට අවශ්‍යයි. මේ දත්ත පිටිපස්සේ ඉන්න මිනිස්සු දිහා අපිට බලන්න පුළුවන් වෙන්නට ඕන. මේ අර්බුදය මෑන් මේඩ් වගේම මේ අර්බුදෙන් එළියට ආපු එකක් අති විශාල ජනගහනයකගේ අති විශාල කැපකිරීම් ප්‍රමාණයක් මතින් සිද්ධ වෙච්ච දෙයක්. අපි බැලුවතින් මේ වාර්තාවේ තියෙනවා පසුගිය කාලය තුල මේ වාර්තාවට අදාළ 2024 පළවෙනි මාස 6 තුල 84%කින් වැට් බද්ද වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා කියන එක. වැට් බද්දෙන් ලැබිච්ච ආදායම 43%කින් පුද්ගලික ආදායම් බදුරින් ලැබිච්ච ආදායම් වැඩි කරගන්න පුළුවන් වෙලා කියලා තියෙනවා. එතකොට මේ කියන්නේ මොකක්ද? මේ කියන්නේ ලංකාවේ වැඩ කරන පන්තියේ සාමාන්‍ය ජනතාව, පොදු ජනතාව ගෙවන ලද බදු ප්‍රමාණයකින් තමයි අපේ බදු ආදායම වැඩි වෙලා තියෙන්නේ. එතකොට ඒ බදු ආදායම වැඩි වීමේ අනෙක් කතාන්දරය තමයි ඔවුන්ට සමහර වෙලාවට එදිනෙදා කිරීමට තිබිච්ච වියදම් වලට කරන්නට තිබුණු අතේ තිබිච්ච මුදල් ප්‍රමාණය අඩු වෙන්නට ඇති. තමන්ගේ දරුවන්ට වියදම් කරන්නට තිබිච්ච මුදල් ප්‍රමාණය අඩු වෙන්නට ඇති. ළමයින්ගේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ගෙදරින් අම්මට තාත්තට වියදම් කරන්න තිබිච්ච මුදල් ප්‍රමාණය අඩු වෙන්නේ නැති. තමන්ගේ ගෙදර කුලිය ගෙවා ගන්න තිබිච්ච හැකියාව අඩු වෙන්නේ නැති. තමන්ගේ දේපල බැංකු වලින් පවරා ගන්න නැති. මේ වගේ ඛේදවාචකයක්. ඒ කියන්නේ මේ සාමාන්‍ය ජනතාව මේ බදු ගෙවීම ඇතුලේ බරපතල ඛේදවාචකයකට පත් වුණා පහුගිය කාලෙදී. ඒ වගේම අපි මේ වාර්තාවේ එක් එක් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් බොහොම මේ ඩීටේල් විස්තරාත්මකව දීලා තියෙනවා. මොනවද වියදම් කරපු ක්ෂේත්‍ර, කොයි ආකාරයෙන්ද වියදම් කරලා තියෙන්නේ, ඒ වියදම් අඩු වැඩි වෙලා තියෙන්නේ කොහොමද කියන එක ගැන මම විශේෂ අවධානය යොමු කරන්න කැමතියි. අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ප්‍රවාහනය කියන ක්ෂේත්‍රවලට මේ වාර්තාවෙම සඳහන් වෙනවා. පාසල් අධ්‍යාපනයේ සඳහා සිදු කරන ලද වෙල්ෆෙයාර් ප්‍රෝග්‍රෑම්ස්, එහෙම නැත්නම් සුබසාධන වැඩසටහන් සම්බන්ධයෙන් පසුගිය අවුරුද්දේ මේ වාර්තාවට අදාළ කාර පරිච්ඡේදයේ සිදු කරන ලද වියදම් 2023 අවුරුද්දට සාපේක්ෂව 30%කින් අඩු වෙලා තියෙනවා කියන්නේ. ඒ කියන්නේ මේ පාසල්වල ළමුන්ට කරන ලද සුබසාධන වැඩසටහන් වලට කරන ලද වියදම 30%කින් අඩු වෙලා තියෙනවා. ඒ අතර තියෙනවා, ඊට පස්සේ තියෙනවා පාසල් අච්චුපොත් සඳහා කරන ලද වියදම 70%කින් අඩු කරලා තියෙනවා මේ කාල පරිච්ඡේදය තුල. එතකොට අපි බලන්න ඕනේ මෙහෙම රජය මේ වියදම් කප්පාදු කරද්දී අධ්‍යාපනයේ සඳහා මේ යන වියදම, පාසල් දරුවන් සඳහා මේ යන වියදම කප්පාදු කරද්දී මේ වියදම දරා ගන්න ඇත්තේ කවුද? මේ වියදම දරා ගන්න ඇත්තේ මේ ළමයින්ගේ ගෙවල් වලින් අම්මලා තාත්තලා. බොහෝ දුරට මේ ළමයින්ගේ ගෙවල් වලින් අම්මලා විශේෂයෙන්ම මේ වියදම දරා ගන්නට ඇති. ඔවුන් තමන්ගේ රැකියාවෙන් ඉවත් වෙලා සමහර දාට ළමයි බලා ගන්නට යොමු වෙන්නට ඇති. එහෙම නැත්නම් අවදානම් සහගත රැකියාව සඳහා පිටරටකට යන්නට ඇති. ඇත්තටම මේ වියදම, මේ අපි රජය විසින් මේ වියදම් කප්පාදු කිරීමේදී, ආර්ථික අර්බුදයේ පියමැනීමේදී, මේකින් එළියට එන්න කටයුතු කිරීමේදී ඇත්තටම ඒ සඳහා පොදු ජනතාව විශේෂයෙන් මම හිතන්නේ මතක් කර යුතුයි, ලංකාවේ කාන්තාවන් අති විශාල වන්දියක් ගෙව්වා මේ කාලය තුලදී. මේ අර්බුද සමය ගැන විතරක් නෙමෙයි මම මේ කතා කරන්නේ, අර්බුදෙන් එළියට එන්න අපි ගත්ත ක්‍රියාමාර්ගවලදීත්, මේ වාර්තාවේ සඳහන් ක්‍රියාමාර්ගවලදීත් අපි achievements හැටියට පෙන්නලා තියෙන දේවල්, ඒ දත්ත ඇතුළෙත් තියෙන කතාන්දරය තමයි අපේ රටේ සාමාන්‍ය ජනතාව විසින් ගෙවන ලද වන්දිය. ඔවුන් මේ අර්බුදෙන් ගොඩ එන්න සඳහා, තමන්ගේ ජීවිත සාමාන්‍යකරණය කර ගැනීම සඳහා ගෙවන ලද අති විශාල මිල. එතකොට අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දිහා බැලුවොතින් වාර්තාවට 90%ක අඩුවීමක් තියෙනවා වියදම් කිරීමේදී. එතකොට අපි දන්නවා පහුගිය කාලයේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධව ජනතාවට සපයන සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් ලබා දුන්න සේවා සම්බන්ධයෙන් අති විශාල ප්‍රශ්න ප්‍රමාණයක් මතු වුණා. එතකොට හොස්පිටල් සම්බන්ධයෙන්, ඉස්පිරිතාල සම්බන්ධයෙන්, බෙහෙත් සම්බන්ධයෙන් නජීත් ඉන්දිකාගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා. දොස්තර වෛද්‍ය වෘත්තිකයන් රට අතහැර යාම සම්බන්ධයෙන් මේ වගේ බරපතල ප්‍රශ්න ප්‍රමාණයක් මතු වුණා. එතකොට මේ අවස්ථාවන් වලදී මේ වන්දිය ගෙවන්නට ඇත්තේ කවුද? මේ වන්දිය නැවතත් ගෙවන්නට ඇත්තේ ලංකාවේ සාමාන්‍ය ජනතාව. ඔවුන්ට බෙහෙත් ටික ගන්න බැරි වෙනවා. ගෙදරින්දගෙන සමහර වෙලාවට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ බදු වැඩිපුර ගෙවන්න වෙන හින්දා වෛද්‍ය තමන්ගේ සෞඛ්‍ය පහසුකම් සඳහා ගෙවන ලද එතෙක් කරලාද වියදම අඩු කරන්න වෙන්නට ඇති. තමන්ගේ අම්මා තාත්තා බලා ගන්නට ගෙදරින් ඉන්න වෙනවා, ළමයි බලා ගන්නට ගෙදරින් ඉන්න වෙනවා. මේ අපි හැමතිස්සෙම කතා කරන කාන්තාවන් හැටියට අපි හැමතිස්සෙම කතා කරන අන්පේඩ් කියාව කියන එක, ඒ කියන්නේ නොගෙවන ලද වැටුප් නොගෙවමින් කාන්තාවන් කරන ලද ශ්‍රමය, මේ අධ්‍යාපනයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයන් වලට රජයේ වියදම් කප්පාදු කිරීම හරහා අතිශය බරපතල ලෙස අනිවාර්යෙන් වැඩි වී තිබෙනවා. මම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තවත් දත්තයක් වෙත මේ වාර්තාවේ දත්තයක් වෙත නෙමෙයි, පසුගිය දවස්වල දෙසැම්බර් 2024 දෙසැම්බර් මාසයේදී මානව Human Rights Commission report එකක්, මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්තාවක් මගින් ලංකාවේ ශ්‍රම මෑන් පවර් ශ්‍රමය සම්බන්ධයෙන් යම් දත්ත ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වාර්තාවේදී මානව හිමිකම් කොමිෂන් සභාව බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා, ආර්ථික අර්බුදයේදී ඇතිවෙච්ච තත්ත්වයේ හේතුවෙන් ලංකාවේ විශේෂයෙන් කාන්තා ශ්‍රමිකයන්ට මෑන් පවර් සේවයේ දීමට සිද්ධ වුණා. මෑන් පවර් සේවය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අනෙකුත් ස්ථිර රැකියාවලට වඩා යම් අවදානම් සහගත තත්ත්වයක්, අඩු ශ්‍රමික අයිතිවාසිකම් තිබෙන රැකියා වර්ගයක්. එතකොට මෙම රැකියාවලට වැඩිපුර කාන්තාවන් යොමු වුණා කියන ආර්ථික අර්බුදයේ අවස්ථාවේදී මේ වාර්තාවේ Human Rights Commission report එකේ සඳහන් වෙනවා. එතකොට මේ සඳහන් වෙන එකට පැහැදිලිම හේතුවක් ලෙස තවදුරටත් daycare facilities වලට, එහෙම නැත්නම් දිවා සුරකුන් මධ්‍යස්ථාන වලට අම්මලාට ගෙවා ගන්නට බැරි නිසා ඔවුන් මේ මෑන් පවර් කියලා කියන්නේ ටිකක් ෆ්ලෙක්සිබල් නම්‍යශීලී වර්කින් අවර්ස් තියෙන රැකියා. එතකොට මේ රැකියාවලට ඔවුන් යොමු වුණා ළමයින්වත් බලාගෙන යම් රැකියාවක් කරන්නට ඔවුන්ට හැකි වෙන හින්දා කියලා. නමුත් ඒකේ වන්දිය මොකක්ද? ඔවුන් Tamanට ලිහිමිය යුතු කම්කරුවා අයිතිවාසිකම්, සමාජ ආරක්ෂණ අයිතිවාසිකම්, වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ අයිතිවාසිකම් විශාල ප්‍රමාණයක් අහිමි කරගෙන තමයි මෑන් පවර් රැකියාවලට යොමු වෙලා Tamanගේ දරුවනුත් බලාගෙන යම් ආදායමක් උපයා ගන්නට උත්සාහ කරන්නේ මේ අර්බුදයේ කාලය තුල. ඒ වගේම වැඩිහිටි කාන්තාවන්, මේ වාර්තාවේ සඳහන් වෙනවා, වැඩිහිටි කාන්තාවන් ආදායම් ලබා ගැනීම සඳහා යොමු වුණා කියලා මෑන් පවර් රැකියා වලට. එතකොට මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මෑන් පවර් රැකියා කියන එක අවදානම් සහගත රැකියාවක්, සාමාන්‍යයෙන් ශ්‍රමික අයිතිවාසිකම් නොමැති රැකියාවක්. ගෙදරින් ඉන්න අපේ අම්මලා, අපේ ආච්චිලා තමන්ට දැන් තවදුරටත් මේ තමන්ගේ පවුල තුල තියෙන ආදායම හරහා තමන්ව රැකබලා ගැනීමට ආදායමක් නොමැති නිසා ඔවුන්ටම සිද්ධ වෙනවා රැකියාවක් කරලා තමන්ගේ ආරක්ෂාව, තමන්ගේ ආදායමක් හොයාගන්නට. මම හිතන්නේ මෙන්න මේ වන්දිය විශේෂයෙන් අපි කියනවා කවුද ආර්ථික අර්බුදයේ කළමනාකරණය කළේ, කවුද ආර්ථික අර්බුදයෙන් එළියට එන්නට අපිට දව් කළේ. ගොඩක් අය ගැන කතා කරනවා, අපි අපේ සංවර්ධන සහකරු රාජ්‍යයන් ගැන කතා කරනවා, අපි ජාත්‍යන්තර මූල්‍යවල ගැන කතා කරනවා, අපි අපේ රටේ දේශපාලන නායකත්වයන් ගැන කතා කරනවා, අපි එතකොට අපේ අමාත්‍යංශ නිලධාරීන් ගැන කතා කරනවා, රාජ්‍ය නිලධාරීන් ගැන කතා කරනවා, අපි ඔවුන්ට බොහොම සූතිවන්ත වෙනවා. එහි කිසිම ප්‍රශ්නයක් නැහැ. මං හිතන්නේ මේ අර්බුදයේ පියමැනීමේදී ඒක අත්‍යවශ්‍යයි. නමුත් ඒ හා සමානවම අපි මතක තබා ගත යුතු කාරණේ තමයි මේ අර්බුදය ඇත්තටම කළමනාකරණය කරන ලද්දේ, මේ අර්බුදයෙන් ඇත්තටම පියමැනීමේදී අති විශාල කාර්යභාරයක් කරන ලද්දේ ලංකාවේ සාමාන්‍ය ජනතාව වේලක් කන්නේ නැතුව, සමහර වෙලාවට වේල් දෙකක් කන්නේ නැතුව තමන්ගේ ආදායම අහිමි කරගෙන රටට බදු ගෙවපු, තමන්ගේ රැකියාව අහිමි කරගෙන ගෙදර ඉඳගෙන ළමයි බලාගත්ත, අම්මලා තාත්තලා බලාගත්ත කාන්තාවන්, මේ පිරිස තමයි ලංකාවේ ආර්ථිකයේ මේ අර්බුදයෙන් ගොඩ දාන්නට මං හිතන්නේ නිහඬව silently.
Honorable member, you have 2 more minutes.
බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. කිසිම මං හිතන්නේ අපේ රාජ්‍ය තලයේ කිසිම ප්‍රිසීෂන් එකක් නැතුව මේ ජනතාව මේ කාර්යභාරය ඉෂ්ට කළා. ඒ ජනතාවගේ කොන්ට්‍රිබියුෂන් එක තමයි මං හිතන්නේ මේ දත්තවල තියෙන්නේ. එහෙනම් අපි මේ දත්ත බොහොම හොඳයි, මේ දත්ත මගින් පේනවා අපි ස්ථාවර වෙලා තියෙනවා කියන එක පේනවා. අපි මං හිතන්නේ ආණ්ඩුවක් හැටියටත්, මේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් හැටියටත් අපි ඒකට අනවශ්‍ය ලෙස මේක අපේ රජයේ කාලේ සිද්ධ නොවෙච්ච දෙයක් වුණත් අපි ඒකට අනවශ්‍ය ලෙස මේ විවේචනය කිරීමට හෝ එහෙම නැත්නම් මේකේ තියෙන කරුණු, දත්තමය කරුණු ප්‍රතික්ෂේප කිරීමට අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපි මතු කරන්න කැමති කාරණේ තමයි මේ දත්ත පිළිබඳව, දත්ත ගැන නම්බර්ස් විතරයි, දත්ත growth numbers තියෙනවා, ඔව් ඒක ඇත්ත, tax revenue වැඩි වෙලා තියෙනවා ඇත්ත, වියදම් අඩු වෙලා තියෙනවා ඇත්ත, ප්‍රාථමික හිඟය වැඩි වෙලා තියෙනවා, ප්‍රාථමික අතිරික්තය වැඩි වෙලා තියෙනවා, ඒක ඇත්ත. නමුත් ඒ දත්ත පිටිපස්සේ වෙන කතාවක් තියෙනවා. ඒ දත්ත පිටිපස්සේ ලංකාවේ ජනතාව එදිනෙදා ගෙවපු වන්දියක් තියෙනවා. ඔවුන් මේ රට බේරා ගැනීම සඳහා, ආර්ථික බංකොලොත්භාවයෙන් එළියට ඒම සඳහා ඔවුන් කරපු අති විශාල දායකත්වයක් තියෙනවා. ඒ දායකත්වයත් අපි හැම දෙනාගේම, අපේ රටේ හැම දෙනාගේම, විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ දායකත්වය අගය කරන ගමන්ම අපේ පොදු ජනතාව විසින් මේ කරපු දායකත්වය අපි අගය කරන්නට අවශ්‍යයි. ඒ වගේම රජයක් හැටියට අපිට දැන් වගකීම තියෙනවා රිකව වුණා නම් යම් ප්‍රමාණයක රිකවරි එකක් වෙලා තියෙනවා නම් ඒ රිකවරි එක ඉකොනොමික් රිකවරි එක ඒ කැපකිරීම කරපු ජනතාව වෙතට නැවත යොමු කිරීමේ අවශ්‍යතාවය තියෙනවා ඔවුන්ව නැවත ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය තියෙනවා ඔවුන්ගේ සමාජ සුබසාධනය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය තියෙනවා සහ ඔවුන්ව සක්‍රීය ලෙස නැවතත් ආර්ථිකයට ඔවුන්ව අති විශාල ලෙස ආර්ථිකයෙන් පිටමං කළා මේ අර්බුදයෙන් පියමං කිරීමේ කාලය තුර මේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නිසා එතකොට ඒ ජනතාව නැවතත් ආර්ථිකයට සම්බන්ධ කර ගැනීම අති විශාල
ක්‍රියාභාරයක්
Thank you, Deputy Speaker. I will conclude it 30 seconds. මම හිතන්නේ අපිට මේ මේ අර්බුදයෙන් පියමැනීමේදී අපි විසින් මේ අමතක කරන ලද ජනතාව අපි විසින් පිටමං කරන ලද ජනතාව අපි කියලා කියද්දී මම ගිහින් හිටපු රජයන් විසින් පිටමං කරපු ලද ජනතාව නැවතත් ආර්ථිකයට ඇතුළත් කර ගනිමින් කාන්තාවන් සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ලංකාවේ කම්කරුවන් අපේ රටේ පහළ පාන්තික ජනතාව කිසිදු අප්‍රීසියේෂන් එකක් නැතුව කිසිදු රෙකග්නිෂන් එකක් නැතුව මේ රට ආර්ථික අර්බුදයෙන් පියමං කිරීම සඳහා අපිට උදව් වෙච්ච අපි හැමෝගේ විවසීමෙන් කටයුතු කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පමණක් කටයුතු කරමින් මේ අර්බුදයේ පියමැනපු ජනතාව අපි ඒකට අගය කිරීමක් කරන්නට ඕනේ අගය කිරීමට වඩා මම හිතන්නේ ඉදිරි කාලය තුළදී ආර්ථිකයේ සැලසුම් සකස් කිරීමේදී සහ අපේ රජයේ වගකීම සහ අපේ අරමුණ වෙන්නේ අපේ මේ නිෂ්පාදන සැලසුම් සහ ආර්ථික සැලසුම් මගින් නැවතත් රටේ සංවර්ධනයේ ප්‍රතිඵල අපි අර්බුදයෙන් එළියට ආව නම් ඒ අර්බුදයේ ප්‍රතිඵල ඒ අර්බුදයෙන් එළියට එන්නට අති විශාල කාර්යභාරයක් ඉෂ්ට කළ ජනතාවටම නැවතත් යැවීමේ අවශ්‍යතාවයක් තියෙනවා බෙදා හැරීමේ අවශ්‍යතාවයක් තියෙනවා ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අපි කටයුතු කරනවා කියන කාරණයක් මතක් කරමින් මම නවතිනවා බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි කාලය ලබා දුන්නාට